ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනේ, එහෙමනම් අපි මේ වෙලාවේදී ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා සම්භාරයක් පූජා කරන්නට යෙදුණා. මින් අනතුරුව අපි සූදානම් වුණ පරිදි විශේෂයෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ පဋාණ ඥානයන් ගැන විස්තර ඇතුළත් කෙටි සජ්ජායනාවක් අපි සජ්ජායනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මහා සංඝ රත්නයටත්, ඒ වගේම මේ ගිහි පෙන්වතුන්ලාටත් පဋාණ දේශනාව කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම මේ පဋාණ දේශනාව අපට වැදගත් වෙන්නේ කොහොමද? ඒ වගේම පဋාණ දේශනාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? පဋාණ දේශනාව භාවනාවට නංවන්නේ කොහොමද? ඒ වගේම මේ විදර්ශනා භාවනාව දියුණු කරගෙන කෙලවර සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයේ දක්වා මේ පဋාණ ධර්මය අපි කොහොමද ජීවිතයට ගලපගන්නේ කියන එක පැහැදිලි කිරීම සඳහා කෙටි ධර්මදේශනාවක් සඳහා අපි හදිසියෙන් නමුත් බොහෝ කටයුතු තිබියදී අපගේ ආචාර්යයන් වහන්සේ වන නාවියන ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන ගෞරවනීය නම කියන්නට අවසරයි දිද්දිනියේ අරියදස්සන ස්වාමින් වහන්සේට අපි ආරාධනා කළා. බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩම කරලා අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ දේශනාව පවත්වන්නට සූදානමින් ඉන්නවා. කාල වේලාව ඉක්ම ගිහින් තිබෙන නිසා ඒ වන්දනීය පූජනීය ස්වාමින් වහන්සේගේ දෙපා නැමැද ඉතාම ගෞරවයෙන් අපි ආරාධනා කරනවා උන්වහන්සේට අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දේශනාව පවත්වන සේක්වා කියලා කවුරුත් සාදු කියන්න.
සම්භවෝ පභවෝ හේතු කාරණං පච්චයෝ මතෝති. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලා, ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සිල්මෑණිවරුනි, සද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, මේ අවස්ථාවේ බොහෝ පිරිසක් මේ අවස්ථාවට රැස් වෙලා බුද්ධ වන්දනාදිය සිද්ධ කරලා තවත් වටිනා කුසල ධර්මයක් රැස් කරගන්න සූදානමින් ඉන්න අවස්ථාවක්. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නයේ ඒ තියෙන ග්‍රන්ථ රත්න අතුරින් අභිධර්ම පිටකයට අයිති 7 වෙනි ග්‍රන්ථ රත්නය පဋාණ ප්‍රකරණයයි. මේ අවස්ථාවේදී මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා සූදානම් වෙන්නේ ඒ ග්‍රන්ථ රත්නයේ සඳහන් වෙන සත්‍ය උද්දේශ, සත්‍ය නිද්දේශ කියන ඒ මූලික කොටස් සජ්ජායනයක් වශයෙන් ඉදිරිපත් කරන්නට. ඒ සජ්ජායනා කරන දහම් කොටස් වල ඇතුළත් කරුණු අපේ ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද? ඒ වගේම මේ දහම් කරුණු ප්‍රායෝගික මේ නිවන් මාර්ගයට සම්බන්ධ වෙන්නේ කොහොමද? සම්බන්ධ කරගන්නේ කොහොමද? මේ කියන කාරණාවන් පිළිබඳව ඒ වගේම කෙටියෙන් අවස්ථාවේ හැටියට මේ අභිධර්ම පිටකය ස්ථාන ප්‍රකරණ ආදී කරුණු පිළිබඳවත් සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පිටක තුනකට බෙදෙනවා. එතකොට ඒ පිටක තුන විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියලා කොටස් තුනකට බෙදෙනවා. ඒ පිටක තුන අතුරින් ධර්මයේ සඳහන් වෙනවා මුලින්ම අතුරුදන් වෙන්නේ, එහෙම නැත්නම් අභාවිත භාවයට පත් වෙන්නේ අභිධර්ම පිටකයයි. ඒ අභිධර්ම පිටකයේ ගැඹුරුම කොටස වෙන තේරුම් ගැනීමට සහ භාවනාවටින් වැඩීමට අපහසු වෙන සංකී යම් මට්ටමකට තේරුම් ගන්න අපහසු කොටස් තුලත් වෙන පဋාණ ප්‍රකරණය මුලින් අතුරුදන් වෙන බව ධම්ම සඳහන් වෙනවා. එකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ග්‍රන්ථය හැදෑරීමට හෝ සජ්ජායනා කරන්නට තේරුම් ගන්නට නොහැකි ධර්මයක් නෙමෙයි. නමුත් ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතයට එකතු කරගන්නට අවශ්‍ය, භාවනා වශයෙන් වඩන්නට අවශ්‍ය ධම් කොටස් ඇතුළත් වෙන නිසා කාලයක් යන්නට යන්නට මේ ගැඹුරු ධම් කොටස් තේරුම් ගැනීමේ නුවණ මේ පිරිසගේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ හේතුව නිසාම මේ ගැඹුරු ධම් කොටස් විමසන, ගැඹුරු ධම් කොටස් සොයන, ඒවා භාවනා වශයෙන් වඩන පිරිස අඩු වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා අපි උත්සාහවත් වෙන්නට ඕන. මේ ශාසනය බොහෝ කාලයක් පවත්වන්නට කැමතිනම් ඒ ශාසනයේ මුලින්ම අතුරුදන් වෙන, මුලින්ම පිරිස අතරේ භාවිතයෙන් ඉවත් වෙන අභිධර්ම පිටකය පිළිබඳව සජ්ජායනාවන් සිද්ධ කරන්නට, ඒ වගේම හැදෑරීම සිද්ධ කරන්නට, ඒ වගේම භාවනා වශයෙන් ජීවිතයට එකතු කර ගන්නට උත්සාහවත් වෙන්නට ඕන. අපි එහෙමනම් මේ අභිධර්ම පිටකයේ සඳහන් වෙන ප්‍රකරණ හත අතුරින් අවසාන ප්‍රකරණය පဋාණ මහා ප්‍රකරණයයි. මේ පဋාණ කියන වචනය ධම්මේ විස්තර කරන්නේ නානා ප්‍රකාර පච්චයට්ඨේන පဋාණං. තොට නොයෙක් ආකාරයේ ප්‍රත්‍යයන් පිළිබඳව සඳහන් වෙන, ප්‍රත්‍යයන්ගේ සම්බන්ධය පිළිබඳව විස්තර වෙන ග්‍රන්ථය තමයි පဋාණය කියලා ධම්මේ සඳහන් වෙන්නේ. එතකොට මේ පဋාණ කියන වචනය කියද්දී ඊට සම්බන්ධ තවත් කරුණු කිහිපයක් අපි දැනගන්නට ඕන. මේ පဋාණ ප්‍රකරණයේ සඳහන් වෙන්නේ හේතුඵල සම්බන්ධතාවයන් පිළිබඳව. භාග්‍යතුන් වහන්සේගේ මේ හේතුඵල සම්බන්ධ දේශනාවන් කොටස් දෙකක් තියෙනවා. එක් දේශනාවක් තමයි පටිච්ච සමුප්පාද දේශනාව කියලා සඳහන් වෙන්නේ. මීළඟ ඊටත් වඩා විස්තර වශයෙන් සියලුම හේතු ධර්ම, ඵල ධර්ම අතර සම්බන්ධයන් දක්වමින් කරන්නට යෙදුණු දේශනාව පဋාණ දේශනාවයි. එතකොට මේ පဋාණ දේශනාව සිද්ධ කරද්දී මේ මුළු පဋාණ ප්‍රකරණයම පဋාණ 24කට බෙදෙනවා. ඒ පဋාණ 24 ඇතුළත් වෙන ධර්ම වශයෙන් ගත්තම මේ පින්වතුන් නැතැම් විට අහලා ඇති, ස්වාමීන් වහන්සේලා නම් හදාරලා තියෙනවා බොහෝ දිනෙක, ධම්මසංගණී කියන පළමුවෙනි අභිධර්ම පොතේ සඳහන් වෙන තිකමාතිකා 66ක් සහ අභිධර්ම මාතිකා 200ක් කියන මේ ධර්ම මේ පဋාණ ප්‍රකරණයේදී හේතුඵල දක්වද්දී යොදා ගැනීමවා. ඒ වගේමයි මේ පဋාණ ප්‍රකරණය ආරම්භයේදීම සඳහන් කරන හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ ආදී වශයෙන් සඳහන් කරන ප්‍රත්‍ය 24 මේ පဋාණ 24 විස්තර කරද්දී යෙදෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ප්‍රත්‍යත් 24ක් තියෙනවා, තවත් වචනයක් කියනවා පဋාණ 24ක් කියලා. ඒතර මේ දෙකක් ඒ ගැනත් අපි දැනගෙන තියෙන්නට ඕන. ඒතර මේ තිකමාතිකා දුකමාතිකා වශයෙන් සඳහන් කරන්නට යෙදුණු ඒ මාතිකා 266 සහ අපි අර කලින් සඳහන් කරන්නට යෙදුණු හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය ආදී ප්‍රත්‍ය එකිනෙක සම්බන්ධ කරමින් දේශනා කරන්නට යෙදුණු වෙනත් ආකාරයේ රටා 24ක් තියෙනවා. ඒ සම්බන්ධයන් එකිනෙක පෙන්වන්නට යෙදෙන ඒ රටාවන් 24ක් තියෙනවා. ඒ 24ට අපි නමක් තියෙනවා සූවිසි පဋාණ කියලා. ඒ පဋාණ 24 අතරින් පළමුවෙනි යට සඳහන් වෙන්නේ ඒ ප්‍රධාන න්‍යායන් හතරක් යටතට මේ 24 බෙදෙනවා. ඒකේ මුලින්ම සඳහන් වෙන්නේ අනුලෝම පဋාණය කියන එක. ඒතර මේ අනුලෝම පဋාණ කියන කොටස ඇතුළත තවත් අනු කොටස් 6ක් ඇතුළත් වෙනවා. තිකපဋාණ, දුකපဋාණ, දුක තිකපဋාණ, තික දුකපဋාණ, තික තිකපဋාණ, දුක දුකපဋාණ කියලා. අපි මේ සියල්ලම එකිනෙක විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපිට කාලය ප්‍රමාණවත් නොවන නිසා කෙටියෙන්ම සැලකුවොත් ඒ ධම්මසංගණී කියන පළමුවෙනි අභිධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙන තික මාතිකාවන් පමණක් යොදාගෙන ඒ හේතු ප්‍රත්‍ය ආදී ප්‍රත්‍යත් එක්ක සම්බන්ධ කරලා හේතුඵල සම්බන්ධය දක්වන ක්‍රමයට, එහෙම නැත්නම් ඒ පළමුවෙනි පဋාණයට අපි නමක් කියනවා අනුලෝම තික පဋාණය කියලා. උදාහරණයක් විදිහට කුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්මෝ උප්පජ්ජති හේතුපච්චය මේ ආදී වශයෙන් ඒ තැන්වල කුසලං ධම්මං කුසලෝ ධම්මෝ ඒ විදිහට ඒ අවස්ථා දෙකකදී යෙදුනේ ඒ තික මාතිකාවල ඇතුළත් කුසල කියන පදය. මෙන්න මේ විදිහට වෙනස් වෙනස් ආකාරයේ රටාවන් 24ක් තමයි සූවිසි පဋාණ කියලා ධමේ විස්තර කෙරෙන්නේ. අපට පසු අවස්ථාවක ඒ සඳහා විස්තරයක් කරන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ කාලය අඩු නිසා අපි ඒ සියල්ල විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ අද මේ උද්දේශ නිද්දේශ කියන කොටස් වල ඇතුළත් වෙන ඒ ප්‍රත්‍ය 24 පිළිබඳව කෙටි හැඳින්වීමක් සහ විශේෂයෙන්ම ඒ ප්‍රත්‍ය 24 පිළිබඳ දැනීම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්නට. ඒතර මේ තැන්වල විස්තර කරද්දී සඳහන් වුණා හේතුපත්‍ය යනාදී වශයෙන් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක. කුසල ධර්මයක් නිසා කුසල ධර්මයක් උපදිනවා හේතු ප්‍රත්‍යයෙන්. මේ ආදී වශයෙන් ධමයේ විස්තර කෙරෙනවා. එතකොට අපි එහෙමනම් බලමු මේ තැන්වල සඳහන් වෙන මේ හේතු ප්‍රත්‍ය කියන්නේ මොකක්ද ආදී වශයෙන් ඒ එකිනෙක ප්‍රත්‍ය වලින් අදහස් කරන්නේ මොන වගේ කාරණාවක්ද? ඒ කරුණු අපේ භාවනා වශයෙන් අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද? මේ අභිධර්ම දේශනාවේදී ප්‍රත්‍ය 24 දක්වද්දී මුලින්ම දේශනා කරන්නේ මේ ප්‍රත්‍ය 24 සඳහන් වෙන හේතු ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය ධර්මය. එතකොට අපි මේ ප්‍රත්‍ය ධර්මයක් පිළිබඳව හඳුනාගද්දී කරුණු කිහිපයක් පිළිබඳව දැනගන්නට ඕන. මේ හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ මොන වගේ ශක්තියක්ද, මොන වගේ දෙයක්ද? ඒ වගේම මේ එකිනෙක ප්‍රත්‍යයට අදාළව අපි දැනගන්න ඕන මේ ප්‍රත්‍ය ධර්මය, ඒ ප්‍රත්‍ය ශක්තිය කියන්නේ මොකක්ද? ඒ වගේම ඒ ශක්තිය ඇති ධර්ම මොනවද? ඒ වගේම ඒ ශක්තිය නිසා උපදින ධර්ම මොනවද? ඒ වගේම ඒ ශක්තිය නිසා උපදින්නේ නැති ධර්ම මොනවද? අපි ඒක විස්තර කරනවා පාලි වචන වලින් නම් පච්චය සත්ති, පච්චය, පච්චය උප්පන්න, පච්චනීක කියලා. එතකොට මේකෙදි විශේෂයෙන්ම අපි මේ ප්‍රත්‍ය ශක්තිය පිළිබඳව තේරුම් ගන්නට ඕන. ඒ වගේම ඒ ශක්තිය ඇති ධර්ම සත්‍තිවන්ත කියන එකයි තේරුම. ඒ ශක්තිය ඇති ප්‍රත්‍ය ධර්ම මොනවද කියලා තේරුම් ගන්නට ඕන. ඒ වගේම ඒ ප්‍රත්‍ය නිසා උපදීන ධර්ම මොනවද කියලා තේරුම් ගන්නට ඕන. මේ කරුණු තුන අපිට විශේෂයෙන්ම වැදගත් මේ භාවනාමය ඥානය දිනු කරගද්දී. ඒ පච්චනීක කියන කොටසත් ඉගෙන ගන්න පිරිසට වැදගත් වෙනවා. නමුත් විශේෂයෙන්ම අපිට ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ මේ මුලින් කියන්නට යෙදුණු ඒ ප්‍රත්‍යයේ ශක්තිය හඳුනා ගැනීම, ප්‍රත්‍ය ශක්තිය හඳුනා ගන්නට ඕන. ඒ වගේම ඒ ප්‍රත්‍ය ශක්තිය ඇති ප්‍රත්‍ය ධර්ම මොනවද කියලා දැනගන්නට ඕන. ඒ වගේම ඒ ප්‍රත්‍ය ධර්ම නිසා උපදින ප්‍රත්‍යෝත්පන්න ධර්ම මොනවද කියලා දැනගන්නට ඕන. අපි උදාහරණයක් විදියට හේතු ප්‍රත්‍ය කියන ධර්මය සලකලා බැලුවොත් මේ හේතු කියන වචනය මේ අභිධර්ම දේශනාවේදී, පဋාණ දේශනාවේදී සඳහන් කරන්නේ හරියට ගහකට මුදුන් මුලක් උපකාර වෙනවා වගේ හොඳින් පිහිටා ගන්නට උපකාර වෙන ධර්මයට කියනවා හේතු ධර්ම කියලා. එතකොට මේ විදියේ ශක්තියක් ඇති පිහිටා ගන්නට උපකාරවත් වෙන ශක්තියක් ඇති ධර්මවලට එහෙමනම් අපි කියනවා හේතු ධර්ම. මේ විදියේ ඒ ප්‍රත්‍ය ශක්තිය අපි අඳුනාගත්තයින් පසු අපි දැනගන්නට ඕන ඒ ප්‍රත්‍ය ධර්ම මොනවද? එවැනි ශක්තියක් තියෙන ධර්ම මොනවද? ප්‍රධාන වශයෙන් කුසල පැත්තේදී සහ අව්‍යාකත ක්‍රියාසිත ආදීදී යෙදෙන විපාක සිත ආදී යෙදෙන ඒ විදියේ ප්‍රත්‍ය තුනක් තියෙනවා. අලෝභ, අදෝස, අමෝහ කියලා. ඒ වගේම අකුසල් පැත්තේ යෙදෙන තවත් ඒ විදියේ හේතු ධර්ම, එහෙම නැත්නම් මේ විදියට ශක්තිමත්ව පිහිටා ගන්නට උපකාර වෙන ධර්ම තුනක් තියෙනවා. ලෝභ, දෝස, මෝහ කියලා. ඒතර මෙන්න මේ කියන ධර්ම හය, ලෝභ, දෝස, මෝහ, අලෝභ, අදෝස, අමෝහ කියන මේ ධර්ම හයට අපි නමක් කියනවා හේතු ධර්ම කියලා. එහෙමනම් මේ හේතු ප්‍රත්‍යයේ තියෙන ප්‍රත්‍ය ධර්ම තමයි මේ කියන්නට යෙදුණු මේ ධර්ම හය. මීළඟට අපි එහෙමනම් දැනගන්නට ඕන මේ ධර්ම හය නිසා පහළ වෙන ධර්ම මොනවද? ප්‍රත්‍යෝත්පන්න ධර්ම මොනවද? ප්‍රත්‍යෝත්පන්න කියන වචනේ තේරුම පච්චය උප්පන්න කියලයි වචනේ බෙදෙන්නේ. එතකොට මේ ප්‍රත්‍යයෙන් හටගන්න ධර්ම කියන එකයි. ප්‍රත්‍යයෙන් හටගන්න ධර්ම ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා හඳුන්වනවා. එතකොට මේ ප්‍රත්‍යයෙන් හටගන්න ධර්ම අපි දැනගන්නට ඕන මේ හේතු ධර්ම හය යෙදෙන හිත්වලට අපි කියනවා සහේතුක හිත් කියලා. ඒත් එක්ක මේ ධර්ම නොයෙදෙන හිත්වලට අපි කියනවා අහේතුක හිත් කියලා. ඒ විදිහේ හිත් 18ක් තියෙනවා. එහෙමනොත් මේ සහේතුක හිත් සියල්ලම 71ක් තියෙනවා. ඒ හිත්වල යෙදෙන චෛතසික ධර්ම 52ක් තියෙනවා සමස්තයක් විදියට. ඒත් එක්කම මේ සිත් උපදිනවා හා සමගම
උපදීන චිත්තජ රූප කියලා ධර්ම කොටසක් තියෙනවා. මේ පින්වතුන්නේ ගැන අහලා ඇති සිත් පහළ වෙනවත් හා සමගම පහළ වෙන රූප කොටස් තියෙනවා. ඒවට අපි නමක් කියනවා චිත්තජ රූප, සිතෙන් හටගත් රූප කියන එකයි තේරුම. මේ කියන චිත්තජ රූප ඒ සහේතුක හිත් නිසා සහේතුක සිත් උපදිනවා හා සමගම උපදින චිත්තජ රූපත් මේ හේතුන් නිසා හටගන්න ධර්මයක්, ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්. ඒ වගේමයි ඒ සහේතුක හිත්වලින් ප්‍රතිසන්දියක් ලබන අවස්ථාවකදී ඒ ප්‍රතිසන්දි හිතත් සමග පහළ වෙන කර්මජ රූප තියෙනවා. අපි ඒවට කියනවා සහේතුක කර්මජ රූප කියලා. ඒ විදිහේ සහේතුක කර්මජ රූපත් ප්‍රත්‍යෝත්පන්නවලට අයිති වෙනවා. එතකොට මේ ප්‍රත්‍යෝත්පන්නවලට ඇතුළත් නොවන ධර්ම සියල්ලම සියලුම පරමාර්ථ ධර්ම, විශේෂයෙන්ම මෙතනින් අදහස් කරන්නේ ඒ චිත්ත චෛතසික රූප ධර්මයි. ඒ ප්‍රත්‍යකින් හට මේ හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්නා වූ චිත්ත චෛතසික රූප ධර්ම සියල්ලම පච්චනීක කියන කොටසට ඇතුළත් වෙනවා. එහෙම නැත්නම් ප්‍රත්‍යෝත්පන්නයන්ට ඇතුළත් නොවන කියන එකයි තේරුම පච්චනීක කියන එකේ. ඒතර එහෙමනම් අපි දැන් තේරුම් ගන්නට ඕන මේ හේතු ධර්ම කියන ධර්ම 6 ඒ හේතුන් නිසා හටගන්න සිත් චෛතසික සහ රූප ධර්ම වලට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මේකයි කෙටියෙන්ම ඒ හේතු ප්‍රත්‍ය කියන ඒ ප්‍රත්‍ය සහ ඒ ප්‍රත්‍යෝත්පන්න ධර්ම අතර තියෙන සම්බන්ධය. එමනම් අපි තේරුම් ගන්නට ඕන යම් සිතක මේ හේතු ධර්ම යෙදෙනවා නම් ඒ හේතු ධර්මය හෝ ඒ හේතු ධර්ම කීපය ඒ සිතට සහ ඒ හිතේ යෙදෙන අනිකුත් ධර්මවලටත් ඒ සිතින් උපද්දවන චිත්තජ රූප තියෙනවා නම් ඒ චිත්තජ රූපවලටත් ප්‍රතිසන්දි අවස්ථාවේදී උප්පත්තිය ලබන මොහොතේදී නම් ඒ කර්මජ රූපවලටත් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ පဋාණ දේශනාවේදී හේතු සම්පයුක්තකානං ධම්මානං සංසමුත්ථානානංච රූපානං හේතුපච්චයේන පච්චයෝ කියලා පාඩයක් තියෙනවා. මේ ටික අපි පැහැදිලි කර ගන්නට ඕන කොහොමද මේකේ අර්ථ ගන්නෙ. මුලින්ම තියෙනවා වචනයක් හේතු. ඒකේ තේරුම අපි මේ මතක් කරන්නට යෙදුණු හේතු ධර්ම 6. ඒ කියුවේ ප්‍රත්‍ය ධර්මය පිළිබඳවයි. එතකොට මේ ප්‍රථම විභක්තියෙන් යෙදিলা තියෙන්නේ කර්තෘ පදයයි. එතකොට අපි ඒකෙන් සලකා ගන්නට ඕන මේ කියන්නේ ප්‍රත්‍ය ධර්මය පිළිබඳවයි. ඊළඟට පාඩයක් එනවා හේතු සම්පයුක්තකානං ධම්මානං සංසමුත්ථානානංච රූපානං. ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයයි. ඒ හේතුන් හා සම්ප්‍රයුක්ත වෙන ධර්මයන්ට, එහෙම නැත්නම් ඒ හේතුන් හා එකට උපදින, අපි සම්ප්‍රයුක්ත කියන වචනය බොහෝ දෙනෙකුට තේරෙනව ඇති. ඒ හේතු සමග එකට සම්ප්‍රයුක්ත වෙන, එකට යෙදෙන සිත් චෛතසික වලට, ඒ වගේම සමුත්ථානානංච රූපානං ඒ හිතින් උපදවන චිත්තජ රූප ප්‍රතිසංවි අවස්ථාවේදී නම් කර්මජ රූපයන්ට හේතුපච්චේන පච්චයෝ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මෙහෙම කියද්දී අර හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියද්දී අපි ඒ අර්ථයත් තේරුම් ගන්නට ඕන. අර ගහකට මුදුන් මුලක් උපකාර වෙනවා වගේ ශක්තිමත් බලවත් පිහිටා ගන්නට මේ විදිහට උපකාර වෙනවා කියලා අපි අර්ථය තේරුම් ගන්නට ඕන. ඒ වගේමයි ඊළඟට විස්තර කරන්නේ ආරම්මන ප්‍රත්‍ය. ආරම්මන ප්‍රත්‍ය විස්තර කරද්දී අපි දැනගන්නට ඕනේ මේ අරමුණු ගන්නා ධර්ම මොනවද කියන එක. අරමුණක් දැනගන්නට පුළුවන්කම ලැබෙන්නේ සිත් සහ චෛතසික ධර්මවලටයි. රූප ධර්මවලට අරමුණක් ගන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා හැම වෙලාවකම මේ ආරම්මන ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න පැත්තට එන්නේ, එහෙම නැත්නම් ප්‍රත්‍ය නිසා උපදින ධර්ම විදියට යෙදෙන්නෙම සිත් සහ චෛතසික පමණයි. මේ ආරම්මන ප්‍රත්‍ය ඊටාත්ම දීර්ඝ විස්තර ප්‍රත්‍යක්. ඒ නිසා අපිට ඒ සියල්ල විස්තර කරන්න කාලය මදි. අපි උදාහරණ වශයෙන් කීපයක් විතරක් මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. තොර මේ ප්‍රත්‍ය පිළිබඳව දක්වද්දී ප්‍රත්‍ය බවට පත් වෙන්නට පුළුවන් මේ අරමුණේ ආරම්මන ප්‍රත්‍යයේ ප්‍රත්‍ය බවට පත් වෙන්නට පුළුවන් සියලුම ධර්ම, සියලු නාම ධර්ම, සියලු රූප ධර්ම, ඒ වගේම නිර්වාණය, ඒ වගේම ප්‍රඥප්ති කියන දේවලුත් අරමුණ බවට පත් වෙන්නට පුළුවන්. ඒ අරමුණ නිසා පහළ වෙන ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙන්නේ සියලුම සිත් සහ චෛතසික ධර්ම. දෙර්මේ අරමුණක් ගන්නවා කියලා කියන්නේ අරමුණකින් තොරව සිතක් පහළ වෙන්නට පුළුවන්කමක් නැහැ. ඒකට අරමුණක් ගන්නවා කියන එක මේ පින්වතුන් විස්තර කරගෙනත් ඇති. ඒ සිතක එතකොට පහළ වීමට තියෙන ඕන ප්‍රධානම කාරණාවක් තමයි අරමුණක් තිබීම. අරමුණක් රහිත කිසිම හිතක් ඇත්තේ නැහැ. එමනම් අපි උදාහරණයකින් සලකලා බලමු. රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ. එතකොට මේ රූපායතනය කියලා කියන්නේ වර්ණ රූපයයි. එතකොට මේ බාහිර වර්ණ රූපය චක්කු විඤ්ඤාණ ධාතුයා කියලා කිව්වේ චක්කු විඤ්ඤාණ හිතයි. ඒ සිතටත් ඒ සිත හා යෙදෙන අනිකුත් චෛතසික ධර්ම වලටත් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේකෙදී ප්‍රත්‍ය බවට පත් උනේ රූපායතනයයි, ප්‍රත්‍යෝත්පන්න බවට පත් උනේ චක්කු විඥාණය සහ ඒ සංප්‍රයුක්ත නාම ධර්ම. ඒ වගේම සද්දායතනං සෝත විඥාන ධාතුයා ආදී වශයෙන් ඒ දේශනාව ඉදිරියට පැවැත්වෙනවා. අපි මේ මතක් කරන්ට යෙදුණු කරුණු අනුව අපි හිතනවා ඉතිරි කරුණු පැහැදිලි කරගන්නට පුළුවන් වේවි. අපට මේක විනාඩි කිහිපයකින් විස්තර කරන්න කාලෙ මදි. ඒ නිසා මේ පිළිබඳව උනන්දුවක් ඇති වෙන පිරිස ඒ සම්බන්ධව සඳහන් වෙන ග්‍රන්ථ ආදිය පරිශීලනය කරලා මේ පිළිබඳව දැනුම ඇති කරගෙන ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේලා හා සාකච්ඡා කරලා ඒ දැනීම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න කියන ආරාධනාවත් අපි සඳහන් කරනවා. ඊළඟට සඳහන් වෙන්නේ අධිපති ප්‍රත්‍යයයි. මේ තුන්වෙනි අධිපති ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදෙනවා. සහජාත අධිපති, ආරම්මන අධිපති කියලා. කෙටියෙන්ම කිව්වොත් අධිපති කියලා කියන්නේ බලවත් ධර්ම කියන එකයි. ඒ විදිහට බලවත් බවට පත් වෙන්න පුළුවන් ධර්ම හතරක් පිළිබඳව ධමයේ විස්තර කරලා තියෙනවා. ඡන්ද, චිත්ත, වීරිය, වීමංස කියලා. ඒතර මෙන්න මේ ධර්ම අධිපති කරගෙන පහළ වෙන අනිකුත් ධර්මවලට අපි කියනවා ඒ අධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා. ඒ අධිපති ප්‍රත්‍ය නිසා හටගන්න ධර්ම කියන එකයි තේරුම. ඊළඟට සඳහන් වෙන ප්‍රත්‍ය අනන්තර ප්‍රත්‍යයි. ඒ අනන්තර ප්‍රත්‍ය විස්තර කරන තැන සඳහන් වෙන්නේ චක්කු විඥාන ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ. එතකොට මුලින් මේ සඳහන් කරන්නට යෙදුනේ ප්‍රත්‍ය ධර්මයයි. චක්කු විඥාන ධාතු. ඒ කියන්නේ චක්කු විඥාන හිතයි. මේ කාරණාව පිළිබඳව තේරුම් ගන්නට චිත්ත වීති කියන ඒ න්‍යාය යම් මට්ටමකට වැටහිලා තියෙන්නට ඕන. ඒ කොටස පිළිබඳව ඒ න්‍යාය ප්‍රකටව පැහැදිලි වෙන තැනක් තමයි මේ අනන්තර ප්‍රත්‍ය දේශනාව. එනිසා ඒ පිළිබඳවත් පිරිසගේ උනන්දුවක් ඇති වේවා කියලා අපි මතක් කරනවා. එතකොට මෙතනින් සඳහන් කරන්නේ අනන්තර කියන වචනයේ තේරුම අනතුරුව කියන එකයි, අන්තරයක් නැතිව කියන එකයි. එහෙම නැත්නම් අතරක් නැතිව කියන එකයි. අතරක් නැතිව ඒ මුලින් පහළ වුණ ධර්මයට අපි කියනවා අනන්තර ප්‍රත්‍ය ධර්මය කියලා. උදාහරණයක් විදියට මේ සිත් පහළ වෙද්දී අනුපිළිවෙලක් තියෙනවා, ඒ චිත්ත නියාමයක් තියෙනවා. ඒ චිත්ත නියාමය අනුව චක්කු විඥාන කියන සිතක් පහළ වුණාම ඒ ළඟම ඊට පසුව ඒ සිත පිළිගන්න, ඒ සිතෙන් ගත්තු අරමුණ පිළිගන්න සම්පටිච්ඡන කියලා හිතක් පහළ වෙනවා. ඊළඟට ඒ අරමුණ තීරණය කරන සම්තීරණ කියලා හිතක් පහළ වෙනවා. එතකොට මේ කියන අනුපිළිවෙල දක්වන දේශනාවක් තමයි මේ අනන්තර ප්‍රත්‍ය දේශනාව. එතන සඳහන් වෙනවා චක්කු විඥාන ධාතු. ඒ කියන්නේ මේ චක්කු විඥාන සිත තන් සංපයුක්ත කාච ධම්මා, ඒ සිතත් හා යෙදෙන අනිකුත් ධර්මත්. මනෝ ධාතු යා, මනෝ ධාතුවට මෙතන මනෝ ධාතු කියලා කියද්දී සිත් තුනක් පිළිබඳව සඳහන් වෙනවා. සම්පටිච්ඡන සිතත්, ඒ මනෝ ධාතු කියන සිත් තුනට ඇතුළත් වෙන එක සිතක්. ඒ නිසා මෙන්න මේ කියන සම්පටිච්ඡන කියන මනෝ ධාතුවට අනන්තර පච්චයේන පච්චයෝ, අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මනෝ ධාතු තං සම්පයුක්තකාච ධම්මා, මනෝ විඥාන ධාතු යා තං සම්පයුක්තකානංච ධම්මාන අනන්තර පච්චයේන පච්චයෝ. ඒ මනෝ ධාතු කියලා හඳුන්වන සම්පටිච්ඡන සිත, මනෝ විඥාන ධාතු කියලා හඳුන්වන සිත් අතුරින් එක සිතක් වෙන සංතීරණ සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මෙන්න මේ විදිහේ දේශනාවක් තමයි අනන්තර ප්‍රත්‍ය දේශනාව කියලා සඳහන් වෙන්නේ. ඊළඟට සමනන්තර ප්‍රත්‍ය කියලා සඳහන් වෙන දේශනාවේ සඳහන් වෙන්නේ ඒ අනන්තර ප්‍රත්‍ය සඳහන් වුණු කරුණම තවත් අමතර විස්තර කිරීමක් වශයෙන් ඊ타මත්ම අනන්තරව, එහෙම නැත්නම් ඒ අතරක් නැතිවම පහළ වෙන බව අවධාරණය කරන්නට සමනන්තර කියන පාඨය යොදලා දේශනා කරලා තියෙනවා. ඒ පිළිබඳව තවත් අමතර විස්තර ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් මේ පිරිසට පසුව කරුණු කියවලා දැනගන්නට පුළුවන්. ඊළඟට සඳහන් වෙන්නේ සහජාත ප්‍රත්‍ය. සහජාත කියන වචනයේ තේරුම එක්ව හටගන්නා කියන එකයි. තොර කෙනෙකුට පැටලවීමක් ඇති වෙන්න පුළුවන්. මේ සම්ප්‍රයුක්ත කියන වචනයක් ගැන සඳහන් කරනවා, සහජාත කියලා වචනයක් සඳහන් කරනවා. මේ අතරේ වෙනසක් තියෙනවද, එහෙම නැත්නම් සම්බන්ධයක් තියෙනවද, මොකක්ද කියලා. එක්ව හටගන්න සියලුම ධර්මවලට අපි සම්ප්‍රයුක්ත කියන වචනය යොදන්නේ නැහැ. මේ සම්ප්‍රයුක්ත කියන වචනය යොදන්නේ සම්ප්‍රයෝග ලක්ෂණ, එහෙම නැත්නම් ධාමයේ සඳහන් වෙන ලක්ෂණ හතරක් තියෙනවා නම් ඒකට අපි කියනවා සම්ප්‍රයුක්ත ධර්ම කියලා. ඒකෝපපාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා. එක්ව හට ගැනීම, එක්ව නිරුද්ධ වීම, එකම අරමුණක් ගැනීම, එකම වස්තුවක් ඇසුරු කිරීම කියන මේ කරුණු වලින් යුක්තයි නම් අපි ඒකට කියනවා සම්ප්‍රයුක්ත ධර්ම කියලා. නමුත් මේ සහජාත කියන වචනයෙන් ඒ විදිහේ අදහසක් නෙවෙයි අදහස් කරන්නේ. එක් අවස්ථාවක හට ගැනීම කියන ලක්ෂණේ තියෙනවා නම් අපි කියනවා සහජාතයි කියලා. මෙන්න මේ විදිහට ඒ සහජාත ලක්ෂණය තියෙනවා නම් අපි ඒ ධර්මවලට කියනවා සහජාත ධර්ම කියලා. උදාහරණයක් විදියට ගන්නව නම් චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ. මේ ස්කන්ධ පහ ගත්තම ඒ අතුරින් නාම ස්කන්ධ හතරක් තියෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියලා මේ නාම ස්කන්ධ හතර එකිනෙකාට එකිනෙකා අතර සහජාත වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එහෙම නැත්නම් එකට පහළ වීම වශයෙන් එකිනෙකාට ප්‍රත්‍ය වෙනවා. මේ විදිහටම මහා භූත හතර ආදී ඒ කරුණු පිළිබඳව ධමයේ විස්තර වෙනවා. මේ කරුණු විස්තර කරද්දිත් නිතර මතක තියාගන්නට ඕන අර මුලින් සඳහන් කරපු න්‍යායට අනුවම ඒ ප්‍රථමාවෙන් යෙදෙන පදය ප්‍රත්‍ය ධර්මයයි, චතුත්තියෙන් යෙදෙනවා නම් ඒ පද ප්‍රත්‍යෝත්පන්න ධර්මයි, ඒ ප්‍රත්‍ය නිසා හටගන්න ධර්මයි. මීළඟට විස්තර කරන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ අන්‍යෝන්‍ය කියන සිංහල වචනයේ පාලි වචනයයි. ඒ පාඨයත් විස්තර කරද්දී චතරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චෝ යනාදී වශයෙන් ධමේ විස්තර කෙරෙනවා. ඒ කලින් කියන්නට යෙදුණු ආකාරයටම එකට උපදින අවස්ථාව පිළිබඳව අවධාරණය කරන්නටයි ඒ සහජාත ප්‍රත්‍ය පිළිබඳව දැක්වේ. ඒකට සහජාත කියන අවස්ථාවේදී ඒ ප්‍රත්‍ය ශක්තිය අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ එක්ව පහළ වීම කියන ලක්ෂණයත් එක්ක. ඒතර මේ අඤ්ඤමඤ්ඤ කියන ප්‍රත්‍යයේදී එකිනෙකා අතර එකිනෙකාට ප්‍රත්‍ය වෙන බව, ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙන බව තමයි මේ ලක්ෂණේ තමයි ප්‍රධාන වෙන්නේ. ඒ නිසා ඒ කලින් කියන්නට යෙදුණු පාඨයම පොඩි වෙනසක් ඇතුවයි මෙතනදී යෙදෙන්නේ. කලින් සහජාත ප්‍රත්‍ය ගැන කියද්දි අවධාරණය කෙරුණේ ඒ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්ම හතර එකට පහළ වෙනවා කියන අර්ථය. දැන් මෙතනදී අවධාරණය කරන්නේ මේ ස්කන්ධ හතර එකිනෙකා අතර එකිනෙකා ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙනවා කියන කාරණාවයි. මීළඟ ප්‍රත්‍ය විදියට විස්තර වෙන්නේ නිස්සය ප්‍රත්‍යයයි. මෙතනදී නිස්සය කියලා කියන්නේ බලවත් ආධාරය කියන අර්ථයෙන් පිහිට වෙන ධර්මය කියන එකයි. උදාහරණයක් විදියට චක්ඛායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ. තව බොහෝ උදාහරණ තියෙනවා. අපි පැහැදිලි එක් උදාහරණයක් සඳහන් කළේ මේ චක්කු ආයතනය කියන චක්කු ප්‍රසාදය චක්කු විඤ්ඤාණයට සහ ඒ සම්ප්‍රයුක්ත ධර්මයන්ට මිශ්‍රය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. උපදින්නට පවතින්නට ආධාර වීම වශයෙන් උපකාර වෙනවා කියන එකයි තේරුම. මීළඟට සඳහන් වෙන උපනිශ්‍රය ප්‍රත්‍ය ඒත් බොහොම දීර්ඝ කරුණු ඇතුළත් ප්‍රත්‍ය දේශනාවක්. ඒ උපනිශ්‍රය ප්‍රත්‍යෙත් බෙදීම් කිහිපයක් තියෙනවා. ආරම්මන උපනිශ්‍රය, අනන්තර උපනිශ්‍රය, ප්‍රකතු උපනිශ්‍රය කියලා කොටස් තුනකින් විස්තර කෙරෙනවා. ඒ සියල්ල අපිට පැහැදිලි කරන්නට කාලය මදි. ඉතාමත්ම විස්තර ප්‍රත්‍ය දේශනාවක් මේ ප්‍රකතු උපනිශ්‍රය කියලා කියන්නේ. ඒ නිසා ඒ පිළිබඳව වැඩිදුර කරුණු මේ පින්වතුන්ට ධර්ම ග්‍රන්ථ කියවලා දැනගන්නට පුළුවන්. මෙතන සඳහන් වෙන උදාහරණයක් අපි සඳහන් කරලා එතනින් ඉදිරි කරුණු සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් උපනිස්සය පච්චයේන පච්චයෝ. ତර මෙතනදි මේ සඳහන් කරද්දි මුලින් පහළ වුණ කුසල් ධර්ම පසුව කුසල් පහළ වෙන්නට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ ප්‍රත්‍ය වෙන විදි ක්‍රම කීපයකට ධාමී විස්තර වෙනවා. කොහොමද? ඒ ජවන්සිත අතරනම් මුලින් පහළ වුණ කුසල් ජවන්සිත දෙවෙනියට පහළ වෙන කුසල් ජවන්සිතට අනන්තර උපනිශ්‍රය කියන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අපි අර කලින් කියන්නට යෙදුණු අනන්තර ප්‍රත්‍ය වගේමයි ඒ අනන්තර ප්‍රත්‍යයට අමතරව උපනිශ්‍රය බලවත් ඒ ශක්තියක් වශයෙන් පහළ වෙනවා නම් ඒකට අපි කියනවා අනන්තර උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා. ඒ වගේම යම් කිසි කුසලයක් අරමුණු කරගෙන තවත් කුසලයක් උපදිනවා නම් ඒකට අපි කියනවා ආරම්මන උපනිශ්‍රය කියලා. කොහොමද ඒක වෙන්න පුළුවන්නේ? යම් කිසි කෙනෙක් කුසල් සිතක් අරමුණු කරලා විපස්සනා වඩනවා. ඒ කුසල් සිතේ තියෙන ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. අන්න ඒ වගේ අවස්ථාවක මේ ආරම්මන උපනිශ්‍රය කියන ප්‍රත්‍ය යෙදෙනවා. ඒ වගේම මේ පකතූපනිශ්‍රය කියලා සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් කලින් කුසල් කරලා තිබීම හේතු කරගෙන ඒ ශක්තිය නිසා නැවත කෙනෙකුට කුසල් කරන්නට හිතක් පහළ වෙනවා. එතකොට අර කලින් කරන්නට යෙදුණු කුසලය මේ ජීවිතේ වෙන්න පුළුවන්, පෙර ජීවිතේක වෙන්නත් පුළුවන්. ඒ කුසලය නැවත කුසලයක් පහළ වෙන්නට පකතූපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. මෙන්න මේ විදිහේ විස්තර දේශනාවක් මේ උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම මීළඟ ප්‍රත්‍ය විදියට සඳහන් වෙන්නේ පුරේජාත ප්‍රත්‍යයයි. පුරේජාත කියන වචනේ තේරුම කලින් හටගත් කියන එකයි. මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයට වඩා මුලින් හටගත්තු ධර්මයක් ප්‍රත්‍ය වෙනමනම් ඒකට අපි කියනවා පුරේජාත ප්‍රත්‍ය. උදාහරණයක් විදියට චක්ඛායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං පුරේජාත පච්චයේන පච්චයෝ. මේ චක්කු විඤ්ඤාණය කියන හිත රූපය හඳුනා ගන්නා සිත පහළ වෙන්නේ ඊට පෙර අවස්ථාවක පහළ වුණු චක්කු ප්‍රසාදයක් ඇසුරු කරගෙනයි. ඒ මොකද ඒ මොහොතේම පහළ වෙන චක්කු ප්‍රසාදයක් ඇසුරු කරගෙන චක්කු විඤ්ඤාණ හිතට පහළ වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ වස්තුව දුර්වල නිසා. එහෙම නැත්නම් ඒ චක්කු ප්‍රසාදය ශක්තිමත් නැති නිසා. එතකොට ඒ ප්‍රසාදයක් ස්ථಿತಿ අවස්ථාවට පත් වුණාම තමයි බලවත් භාවයට පත් වෙන්නේ. ඒ නිසා ඒ పూర్වයේ හටගත්තු ප්‍රසාදයක් ඇසුරු කරගෙන තමයි චක්කු විඤ්ඤාණ හිත පහළ වෙන්නේ. ඒ නිසා ඒ పూర్වයේ හටගත්තු චක්කු ප්‍රසාදය චක්කු වස්තුව පුරේජාත ප්‍රත්‍යයයි. ඒ ඇසුරු කරගෙන පසුව පහළ වුණ චක්කු විඤ්ඤාණ සිත සහ සංප්‍රයුක්ත ධර්ම ඒ පුරේජාත ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයි. ඒ පෙර හටගත්තු චක්කු ප්‍රසාදය නිසා ඒ ඇසුරු කරගෙන හටගත්තු ධර්මයයි. මේ විදියට ඒ ප්‍රත්‍ය පිළිබඳවත් තේරුම් ගන්නට අවශ්‍යයි. මීළඟට සඳහන් කරන්නේ පච්චාජාත ප්‍රත්‍ය. පච්චාජාත කියලා සඳහන් කරන්නේ ඒ පුරේජාත ප්‍රත්‍යයට වඩා ඊට විරුද්ධාකාරයෙන් ප්‍රතිවිරුද්ධාකාරයෙන් ප්‍රත්‍ය වෙන ආකාරයක්. කොහොමද? මේ ප්‍රත්‍ය ධර්මය පසුව පහළ වෙලා තියෙන්නේ. ප්‍රත්‍යෝත්පන්න ධර්මය මුලින් පහළ වෙලා තියෙන්නේ. ඒ කොහොමද? පච්චාජාතා චිත්තචේතසිකා ධම්මා පුරේජාතස්ස ඉමස්ස කායස්ස පච්චාජාත පච්චයේන පච්චයෝ. එතකොට මේ මුලින් පහළ වුණ ශරීරයට මෙතනදි කියන්නේ කම් කර්ම චිත්ත උතු ආහාර කියන ප්‍රත්‍ය නිසා හටගත්තු මේ ශරීරයට ඒ ශරීරයේ පැවැත්ම සඳහා එතනින් පසුව පහළ වෙන සිත් සහ චෛතසික ධර්ම උපකාර කරනවා. මෙන්න මේ උපකාර කරන ශක්තියට තමයි කියන්නේ පච්චාජාත ප්‍රත්‍ය කියලා. මීළඟ ප්‍රත්‍ය තමයි ආසේවන ප්‍රත්‍ය. ආසේවන ප්‍රත්‍ය කියන එක ප්‍රධානව අදහස් කරන්නෙම ජවන් සිත් අතර ඒ පවතින ශක්තිය පිළිබඳවයි. කොහොමද ඒ මුලින් පහළ වෙන ජවන් සිතට ඊට පෙර ඒ හා සමාන තවත් සිතක් පහළ වෙලා නැහැ. දැන් ජවන් සිත් හත පහළ වෙද්දී ඊට පෙර ආතුව තියෙන්නේ වත්තපන සිතක්, එහෙම නැත්නම් මනෝද්වාරා වජ්ජන කියන සිතක්. එතකොට ඒක ජවන් සිත් වල වර්ගයට වඩා වෙනස් වර්ගයක සිතක්. ඒ නිසා මේ මුලින් පහළ වුණ ජවන් සිතට තමන් හා සමාන කෙනෙකුගේ ඇසුරක් ලැබිලා නැහැ. නමුත් දෙවෙනි ජවන් සිතට, ඒ ළඟම පහළ වුණ දෙවෙනි ජවන් සිතට ඒ මුල් ජවන් සිත කියන තමන් හා සමාන ප්‍රත්‍යක, තමන් හා සමාන සිතක ඇසුර ලැබිලා තියෙනවා. ඒ නිසා අපි කියනවා ඒ දෙවෙනි ජවන් සිතට මුල් ජවන් සිතේ ආසේවන ප්‍රත්‍ය ලැබුණා කියලා. එහෙමනම් මේක දහමි කොහොමද විස්තර කරන්නේ? පුරිමා පුරිමා කුසලා ධම්මා, පච්චිමානම් පච්චිමානම් කුසලානන් ධම්මානම් ආසේවන පච්චයේන පච්චයෝ. එතකොට මේ මුලින් පහළ වුණු කුසල් සිත්, පසුව පහළ වෙන කුසල් සිත් වලට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මීළඟට විස්තර කරන්නේ කම්ම පච්චය පිළිබඳවයි, කර්ම ප්‍රත්‍ය. එතකොට මේ පිළිබඳවත් දීර්ඝ විස්තරයක් සඳහන් කරන්නට ඕන. ඒ කාරණාව පැහැදිලි කරන්නට නම් ඒත් අපට ඒ තියෙන කාලය අනුව අපි කෙටියෙන් ඒ පිළිබඳව සඳහන් කරනවා. මේ කර්ම ප්‍රත්‍ය කියන එකත් කොටස් දෙකකට ප්‍රධානව බෙදනවා, සහජාත කර්ම සහ නානාක්ඛනික කර්ම කියලා. සහජාත කර්ම කියලා සඳහන් කරන්නේ ඒ සිතේ ඒ මොහොතේ යෙදෙන චේතනාව අනෙක් සහජාත ධර්මවලට උපකාර කරන ආකාරයයි. ඒ වගේම නානාක්ඛනික කර්මය කියලා කියන්නේ අතීත කර්මයක්, එහෙම නැත්නම් පෙර සිද්ධ කරපු කර්මයක තිබ්බ චේතනාව ඊට පසුව පහළ වෙන සිත්වලට, විපාක සිත්වලට ප්‍රත්‍ය වෙන ආකාරයයි. එතන මේ පිළිබඳව කර්මඵල පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්නට අවශ්‍යයි. නමුත් මේ කාල වේලාව නොවන නිසා ඒ පිළිබඳව ඒ සුදුසු ග්‍රන්ථ ආදිය කියවලා මේ පින්වතුන්ට විස්තර දැනගන්නට පුළුවන්. මීළඟට සඳහන් වෙන්නේ විපාක ප්‍රත්‍යයයි. විපාකය කියලා කියන්නේ කර්මයක ඵලය කියන එකයි. එතකොට මේ කර්මයක ඵලය විදියට පහළ වෙන ධර්මවලට අපි කියනවා විපාක. එතකොට මේ විපාක එකිනෙකා අතර ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව විපාකා චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං විපාකපච්චයේන පච්චයෝ යනාදී වශයෙන් ධාමි සඳහන් වෙනවා. ඒ විපාකයක් විදියට කලින් කරපු කර්මයක ප්‍රතිඵලයක් විදියට පහළ වෙන ස්කන්ධ හතර, එහෙම නැත්නම් නාම ස්කන්ධ හතර එකිනෙකාට විපාක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම රූපවලටත් මේ විපාක ප්‍රත්‍යයේ තියෙන සම්බන්ධය පිළිබඳව ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ පිළිබඳ විස්තර පසුව දැනගන්නට පුළුවන්. මීළඟට විස්තර කරන්නේ ආහාර ප්‍රත්‍ය පිළිබඳවයි. ආහාර ප්‍රත්‍ය කියද්දී අපිට බොහෝ සෙයින් මතක් වෙන්නේ අපි ආහාරයට ගන්න දේවල් පිළිබඳවයි. දහමේ මේක කොටස් දෙකකට බෙදලා විස්තර කරනවා, රූප ආහාර සහ අරූප ආහාර විදියට. ତොර රූප ආහාර කියද්දී අපි සාමාන්‍යයෙන් ආහාර කියලා සලකන කබලීකාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ යනාදී වශයෙන් මේ කබලීකාර ආහාරය කියලා සඳහන් කරන ඕජාව අපි ආහාරයට ගන්න දේවල් වල තියෙන ඒ සුද්ධ අෂ්ටකයේ තියෙන ඕජා කියන රූපය තමයි මෙතනදී ආහාර රූපය කියලා ධම්මේ විස්තර කෙරෙන්නේ. ඒ වගේම ඊට අමතරව නාම ආහාර කියලා සඳහන් වෙන ධර්මතා තුනක් පිළිබඳව විස්තර කෙරෙනවා. ඒ මොනවද? පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. පස්ස කියලා කියන්නේ ස්පර්ශ චෛතසිකයට කියන නමක්. පස්ස ආහාර. මනෝ සංචේතන කියලා කියන්නේ චේතනා චෛතසිකයයි. විඥාන කියලා කියන්නේ සිතට කියන නමක්. එහෙනම් මෙන්න මේ කියන නාම ධර්ම ඒ සංප්‍රයුක්ත ධර්මවලට සහ ඒ සිත් වලින් උපදවන රූපවලට ආහාර ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. ඊළඟට විස්තර කරන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය පිළිබඳවයි. මේ ඉන්ද්‍රිය ධර්ම විදියට ධම්මේ විස්තර කෙරෙන ධර්ම 22ක් තියෙනවා. ඒ 22 අතුරින් ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය කියලා සඳහන් කෙරෙන භාව රූප දෙක මේ ඉන්ද්‍රිය දේශනාවෙදි ඉවත් වෙනවා. ඒ ඉතිරි ඉන්ද්‍රිය ධර්ම 20 ඒ ඉන්ද්‍රිය ධර්ම නිසා හටගන්න ප්‍රත්‍යෝත්පන්න ධර්මවලට උපකාර වෙන ආකාරය පිළිබඳව විස්තර කෙරෙන දේශනාවයි ඉන්ද්‍රිය ප්‍රත්‍ය කියලා විස්තර කරන්නේ. උදාහරණයක් විදියට කියනවා නම් චක්කුන්ද්‍රියං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං ඉන්ද්‍රිය ප්‍රත්‍යේන ප්‍රත්‍යයෝ ඉන්ද්‍රිය තත්පච්චයේන පච්චයෝ. තේරුම මේ චක්කු ඉන්ද්‍රිය කියලා සඳහන් කරන චක්කු ප්‍රසාදය චක්කු විඥාන සිතටත් ඒහා සංප්‍රයුක්ත වෙන ඉතිරි ධර්මවලටත් ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ ඊශ්වර භාවය පවත්වන ධර්ම කියන එකයි තේරුම. ඒතර මේ පිළිබඳව වැඩිදුර විස්තර ධර්ම ග්‍රන්ථ ආදියෙන් දැනගන්නට පුළුවන්. ඊළඟට විස්තර වෙන්නේ ධ්‍යාන ප්‍රත්‍ය. ධ්‍යාන ප්‍රත්‍ය කියලා සඳහන් වෙනවා. ඒතර මේ ධ්‍යාන කියලා සඳහන් කරන්නේ ධ්‍යාන අංග කියලා සඳහන් කෙරෙන ධර්මතා පහකට. මොනවද ඒ? විතක්ක, විචාර, පීති, වේදනා, ඒකග්ගත. ඒතර මෙතනදී වේදනා කියලා කියද්දී සුඛ විශේෂයෙන්ම සෝමනස්ස, දෝමනස්ස වේදනාත් ගෙනෙනවා. ඒතර මෙන්න මේ කියන මේ ධ්‍යාන අංග කියලා සඳහන් කරන ධර්ම බලවත් ධර්ම කොටසක්. ඒතර මෙන්න මේ ධ්‍යාන අංග වශයෙන් සඳහන් කෙරෙන ධර්ම ඒ ධ්‍යාන අංග සහිත සිත් පහළ වෙන අවස්ථාවලදී ඒ සිත්වලට සහ ඒ සිත් වලින් උපදවන චිත්තජ රූපාදිය තියෙනවා නම් ඒ දේවල් වලට ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව විස්තර කෙරෙන දේශනාවයි ධ්‍යාන ප්‍රත්‍ය කියලා සඳහන් කරන්නේ. මග්ගපච්චයෝ කියලා සඳහන් කරන්නේ මාර්ගාංග වශයෙන් සඳහන් කෙරෙන ධර්ම. ඒ මාර්ගාංග නිසා උපදවන ප්‍රත්‍යෝත්පන්න ධර්මවලට උපකාර වෙන ආකාරය පිළිබඳව විස්තර කෙරෙන දේශනාවයි. සම්පයුත්ත පච්චය කියලා සඳහන් කරන්නේ අපි කලින් අර මතක් කරන්නට යෙදුණු ආකාරයට සම්ප්‍රයුක්ත ලක්ෂණය තියෙන ධර්ම. ඒහා සම්ප්‍රයුක්ත වෙන අනිත් ඵල ධර්මවලට ප්‍රත්‍යෝත්පන්න ධර්මවලට උපකාර වෙන ආකාරය පිළිබඳව විස්තර කෙරෙන දේශනාවයි. ඊළඟට විප්‍රයුක්ත ප්‍රත්‍ය කියලා කියන්නේ ඒ සම්ප්‍රයුක්ත ලක්ෂණයට ප්‍රතිවිරුද්ධ විදියට. ඒතර මේ විප්‍රයුක්ත කියද්දී එකටම පහළ වුණත් අර සම්ප්‍රයෝග ලක්ෂණ නැති ධර්ම අතර තමයි විප්‍රයුක්ත ප්‍රත්‍ය පිළිබඳව විස්තර කෙරෙන්නේ. එහෙම නැතුව වෙනස් තැනක වෙනස් ආකාරයෙන් පහළ වෙන ධර්ම අතර මේ විප්‍රයුක්ත ප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ. ତර කොහොමද කෙටියෙන්ම කිව්වොත් කෙනෙකුට සැකයක් හිතෙන්න පුළුවන් විමතියක් ඇති වෙන්න පුළුවන් එකටම පහළ වෙන නාම ධර්ම සහ රූප ධර්ම අතර සම්ප්‍රයුක්ත ලක්ෂණය තියෙනවද කියලා. අන්න ඒ වගේ විමතියක් ඇති වෙන අවස්ථාවක් වෙනවා නම් ඒ වගේ තැනක එහෙම විමතිය දුරු වීම පිණිස තමයි මේ විප්‍රයුක්ත ප්‍රත්‍ය දක්වන්නේ. මේ විදිහට එකට පහළ වුණාට සහජාතව පහළ වුණාට මේ ධර්ම එකිනෙක සම්ප්‍රයුක්ත ලක්ෂණ වලින් යෙදෙන්නේ නැහැ, සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ, විප්‍රයුක්ත වෙනවා කියලා ධර්මයේ විස්තර කෙරෙනවා. අන්න ඒ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් රූප ධර්ම නාම ධර්මත් සමග විප්‍රයුක්ත වෙනවා, සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. ඒ වගේම නාම ධර්ම රූප ධර්ම සමගත් විප්‍රයුක්ත වෙනවා, සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. එකට පහළ වුණත් ඒ දෙක සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ, විප්‍රයුක්ත වෙනවා. විප්‍රයුක්තයි කියලා කියන්නේ සම්ප්‍රයුක්ත ලක්ෂණයන්ගෙන් තොරයි කියන එකයි තේරුම. ඊළඟට අත්තිප්‍රත්‍ය කියලා කියන්නේ ඒ ප්‍රත්‍යෝත්පන්න ධර්මය පහළ වෙන අවස්ථාව වෙද්දී ප්‍රත්‍ය ධර්මය තියෙන தত্ত্বය, එහෙම නැත්නම් විද්‍යමාන தত্ত্বයේ තියෙනවා කියන එකයි තේරුම. අත්තිප්‍රත්‍ය කියලා සිංහලෙන් ගන්නවා නම් තේරුම ඇත කියන එකයි. විද්‍යමානව තියෙනවා කියන එකයි තේරුම. එහෙමනම් මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මය පහළ වෙද්දී ප්‍රත්‍ය ධර්මයක් විද්‍යමානව තියෙනවා නම් අපි කියනවා මේ ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍යෝත්පන්න ධර්මයට විද්‍යමානත්වයෙන් ප්‍රත්‍ය වෙනවා. අස්තීත්වයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඒ වගේම තවත් ධර්ම තියෙනවා ඒ ධර්මය නැති බව ඒ ධර්මය භංගයට පත්වීම මේ ඵල ධර්මය උපදින්න උපකාර වෙනවා. ඒ කොයි වගේද? මේ සිත් පහළ වෙද්දී එක සිතක් පහළ වෙන අවස්ථාවක තව සිතක් පහළ වෙන්නේ නැහැ. එක සිතක් නිරුද්ධ වුණාමම තමයි තව සිතක් පහළ වෙන්නේ. සිත් දෙකක් එකවර සම්තානේ පහළ වෙන්නේ නැහැ. එහෙමනම් මේ කලින් සිත නිරුද්ධ වීම භංගයට පත්වීම පසු සිත පහළ වෙන්න ප්‍රත්‍ය වෙනවා. එහෙම නිරුද්ධ නොවුණා නම් පසුව සිත පහළ වෙන්නට බැහැනේ. ඒ නිසා මේ මුල් සිත භංගයට පත්වීම නිරුද්ධ වීම පසු සිත පහළ වෙන්නට ප්‍රත්‍ය වෙනවා. එහෙමනම් මේ මුලින් පහළ වුණු මුලින් නිරුද්ධ වුණ සිත පසු සිතට නත්ති ප්‍රත්‍යයෙන්, එහෙම නැත්නම් නැත කියන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා ධර්මයේ විස්තර කෙරෙනවා. එනිසයි සමනන්තර නිරුද්ධා චිත්ත චේතසිකා ධම්මා පටුප්පන්නානං චිත්ත චේතසිකානං ධම්මානං නත්ති පච්චයේන පච්චයෝ කියලා ධර්මයේ විස්තර කෙරෙන්නේ. එතකොට සමනන්තර නිරුද්ධා ආසන්නයේම పూర్වයේ නිරුද්ධ වුණ සිත් සහ චෛතසික ධර්ම දැනට පහළ වෙලා තියෙන වර්තමාන සිත් සහ චෛතසික ධර්මයන්ට නත්ති ප්‍රත්‍යයෙන් නාස්ති, එහෙම නැත්නම් නැති බව කියන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා ධර්මයේ විස්තර කෙරෙනවා. ඊළඟට විගත ප්‍රත්‍ය කියලා කියන්නේත් මේ නත්ති ප්‍රත්‍යයටම ආසන්න ආකාරයෙන් විස්තර කෙරෙන ප්‍රත්‍යක්. ඒ පිළිබඳ අමතර කරුණු, ඒ අතර වෙනස්කම් ආදී පිළිබඳව කරුණු ධර්ම ග්‍රන්ථවල කියවිලා තියෙනවා. ඒ ප්‍රත්‍ය ධර්ම සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම අතර වෙනසක් නැහැ. ඒතර විගත කියලා කියන්නේ පහවීම කියන එකයි. නැති බව සහ පහවීම කියන දෙකයි ඒ දෙකේ වෙනස. ඒ හැරෙන්න දේශනාවේ වෙනසක් ඇත්තේ නැහැ. එතනදී පාඨය විදියට සමනන්තර නිරුද්ධා කියන පාඨය වෙනුවට සමනන්තර විගතා කියන පාඨය විතරක් වෙනස්ව යෙදෙනවා. ඊළඟට අවිගත ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය අත්ති ප්‍රත්‍යයට සමාන ආකාරයෙන්ම ඒ දේශනාවේ සඳහන් වෙනවා. ඒතර ඒකෙත් අර්ථය පහ නොවී තිබීම කියන එකයි. ඒතර ඇතැම් ධර්ම පහ නොවී තිබීම, නිරුද්ධ නොවී තිබීම මෙතනදී දුරු නොවී තිබීම කියන එකයි නිරුද්ධ නොවී තිබීම නෙවෙයි. ඒ දුරු නොවී තිබීම මේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම පහළ වෙන්නට උපකාර වෙනවා කියන දේශනාවයි අවිගත ප්‍රත්‍ය යටතේ සඳහන් වෙන්නේ. එතන මේ විදිහට ඒ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්ම පිළිබඳව සඳහන් වෙන දේශනාව තමයි මේ ප්‍රත්‍ය 24න් සඳහන් වෙන්නේ. එතකොට උද්දේශ සහ නිද්දේශ කියන කොටස් දෙකේ සඳහන් වෙන්නේ මෙන්න මේ ප්‍රත්‍ය ධර්ම සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම අතර තියෙන සම්බන්ධය පිළිබඳවයි. මේ හේතු ප්‍රත්‍ය ආදී ප්‍රත්‍ය 24 පිළිබඳව පවතින සම්බන්ධයයි. එතන මේ සම්බන්ධය අපි අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද? එතකොට භාවනාවේදී සම්බන්ධ කරගන්නේ කොහොමද? අපි මේ පටිච්ච සමුප්පාද වශයෙන් හේතුඵල ධර්ම සම්මර්ෂණය කරපු කෙනාට ඊට අමතරව ඒ කරුණු තව දුරටත් විග්‍රහ කර ගැනීම සඳහා ඒ කරුණු පැහැදිලි කර ගැනීම සඳහා මේ සූවිසි ප්‍රත්‍ය ධර්මවල දැනීම යොදා ගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට කොහොමද අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ධම්ම සඳහන් වෙනවා. මේ අවිද්‍යාව නිසා කුසල් අකුසල් කියන සංඛාර ධර්ම හට ගන්නවා. ඒ හට ගන්න ආකාරය පිළිබඳව ඊට අමතර විග්‍රහය මොන ආකාරයෙන්ද කොයි ආකාරයෙන්ද ප්‍රත්‍ය වෙන්නේ මොන ධර්මද ප්‍රත්‍ය වෙන්නේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මොන ධර්මද මේ ආදී වශයෙන් දීර්ඝ විස්තරයක් මේ පဋාණ ධර්මයේ ඇසුරින් හඳුනා ගන්නට පුළුවන්. ඒ විදිහට ඒක භාවනා වශයෙන් මෙනෙහි කරන්නටත් පුළුවන්. කොහොමද? උදාහරණයක් විදිහට ගත්තොත් මේ අවිද්‍යාව පුඤ්ඤාවි සංඛාර වලට කුසල් වලට ප්‍රත්‍ය වෙනවා, ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම උපනිශ්‍රය වශයෙන්ොත් ප්‍රත්‍ය වෙනවා. ඒ කොහොමද? උදාහරණයක් විදිහට ගත්තොත් යම් අවස්ථාවක යම් කිසි යෝගියෙක් තමන්ට කලින් ඇති වුණු අකුසල් හිතක යෙදුණු අවිද්‍යාව අරමුණු කරලා විපස්සනා වඩනවා. ඒ විපස්සනා වඩන අවස්ථාවේදී ඒ අවිද්‍යාව අරමුණ බවට පත් වුණා. අලුතින් පහළ වුණ කුසල් සිත ඵලය බවට පත් වුණා. මෙතනදී අන්න අර අවිද්‍යාව ආරම්මණය බවට පත් වුණා, ආරම්මන ප්‍රත්‍ය බවට පත් වුණා. ඒ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න බවට මේ කුසල් සිත පත් වෙනවා. ඒ වගේමයි යම් කිසි කෙනෙක් මේ අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා, අවිද්‍යාවෙන් මිදීම සඳහා, මෝහයෙන් මිදීම සඳහා කුසල් සිද්ධ කරනවා නම් ඒ අවස්ථාවේදී උපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. මෙන්න මේ විදිහට අවිද්‍යාව සංඛාරයන්ට විවිධ ආකාරයෙන් කුසලයන්ට විවිධ ආකාරයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය, අකුසලයන්ට තව බොහෝ ආකාර වලින් ප්‍රත්‍ය වෙන ආකාරය, ආනින්ජාදි සංඛාරවලට නොඑක ආකාරයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය අපිට හඳුනා ගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට හඳුනාගෙන අපි මානසිකාරය පවත්වනවා නම් අපේ ඒ අනාත්ම සංඥා ආදී හොඳින් වැඩෙනවා. පහසුවෙන් ඒ අවබෝධය දිනු කරගෙන තමන්ගේ මේ ආත්ම සංඥා ආදී දුරු කරගෙන අනාත්ම සංඥා හොඳින් පිහිටුවාගෙන කෙලෙස් දුරු කරගෙන නිවන් අවබෝධ කරගන්න උපකාරවත් වෙනවා. මේ පිළිබඳව තව දීර්ඝව කරුණු විස්තර කෙරෙනවා. අපිට ඒ සියල්ල සඳහන් කරන්නට කාලය මදි. ඒ වගේම මේ පටිච්ච සමුප්පාදය ස්කන්ධ පංචක ක්‍රමයට බෙදලා පාඕ සයඩෝ ස්වාමීන් වහන්සේ කියන ඒ බුරුමේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ ඒ ධම් කරුණු එකතු කරලා භාවනා මාර්ගයට ඒක ගලපන ආකාරය පිළිබඳව විස්තර කරලා තියෙනවා. ඒ පිළිබඳව අපිට සියල්ල විස්තර කරන්න කාලෙ මදි. අපි උදාහරණයක් විදිහට ගන්නවා නම් යම් කිසි කෙනෙක් කුසලයක් සිද්ධ කරන අවස්ථාවක ඒ කුසල් සිත පහළ වෙන අවස්ථාවේ තියෙන රූප ධර්ම සහ නාම ධර්ම ආදිය අපි කොටස් පහකට බෙදා ගන්නවා ස්කන්ධ පහට. මෙතනදි ප්‍රධානවම රූපස්කන්ධය විදියට ඒ කුසල් සිතින් උපදවන චිත්තජ රූප සලකා ගන්නවා. ඒ වගේම ඉතිරි ස්කන්ධ හතර අපි නාමස්කන්ධ හතර වශයෙන් සලකා ගන්නවා. අපි මේ චිත්තජ රූපයන්ට විවිධ ආකාරයේ මේ සූවිසි ප්‍රත්‍ය බලපාන ආකාරය පැහැදිලි කරගෙන විපස්සනාවට නංවනවා. කොහොමද? උදාහරණයක් විදියට සලකලා බැලුවොත් මේ කුසල් සිතේ පහළ වුණ ඒ සිත සහ ඉතිරි චෛතසික ධර්ම සියල්ලම, ඒ නාම ධර්ම සියල්ල මේ චිත්තජ රූපවලට ආකාර පහකින් ප්‍රත්‍ය වෙනවා. කොහොමද? සහජාත, නිස්සය, විප්පයුත්ත, අත්ති, අවිගත කියන ප්‍රත්‍ය වලින් ප්‍රත්‍ය වෙනවා. අපි ඒ එකිනෙක විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ, කාලය ඉක්මලා තියෙන නිසා. ඒ වගේම ඒ කුසල් සිතේ යෙදුණු හේතු ධර්ම තුන මේ චිත්තජ රූපවලට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ඒ කුසල් හිතේ යෙදුණු අධිපති ධර්ම ඡන්ද, චිත්ත, විරිය, වීමංස ධර්ම මේ චිත්තජ රූපවලට අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කුසල් සිතේ යෙදුණු චේතනාව සහජාත කර්ම ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම නාම ආහාර ඒ කුසල් සිතේ යෙදුණු පස්ස, චේතනා, විඥාන කියන ධර්ම ඒ නාම ආහාර ධර්ම චිත්තජ රූපවලට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම කුසල් සිතේ යෙදුණු ඉන්ද්‍රිය ධර්ම 24න් නාම ඉන්ද්‍රිය කියලා සඳහන් වෙන ධර්ම 8ක් තියෙනවා. ඒ නාම ඉන්ද්‍රිය ධර්ම 8 මේ චිත්තජ රූපයන්ට ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මේ කුසල් සිතේ යෙදුණු ධානාංග පහ චිත්තජ රූපවලට ධාන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මාර්ගාංග යෙදිලා තියෙනවා නම් පහක් යෙදෙන්න පුළුවන් එකවර. ඇතැම් විටක හයක් යෙදෙන්න පුළුවන් කුසල් සිතක. ඒ ධ්‍යාන ඒ මාර්ගාංග ඒ චිත්තජ රූපවලට මාර්ග ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ඒ චිත්තජ රූපවල තියෙන මහා භූත රූප මේ චිත්තජ රූපවලට ආකාර පහකින් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. සහජාත ප්‍රත්‍යයෙන්, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන්, නිස්සය ප්‍රත්‍යයෙන්, අත්ති ප්‍රත්‍යයෙන්, අවිගත ප්‍රත්‍යයෙන් කියන ප්‍රත්‍ය වලින් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම මේ ජීවිතීන්ද්‍රිය රූපය ජීවිතීන්ද්‍රිය අත්ති, ජීවිතීන්ද්‍රිය අවිගත කියන ප්‍රත්‍ය වලින් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් ක්‍රම ගණනාවකින් මේ චිත්තජ රූප කියන ප්‍රත්‍යෝත්පන්න ධර්මයට අනික් නාම ධර්ම සහ රූප ධර්ම ප්‍රත්‍ය වෙන්න පුළුවන් ආකාර පිළිබඳව විමසලා බලන ආකාරය පිළිබඳව ඒ ධර්ම ග්‍රන්ථවල විස්තර කරලා තියෙනවා. ඒ කරුණවල එකතුවක් අපි අර කලින් මතක් කරන්නට යෙදුණු විදියට එපා අවුස්සේ අඩෝ ස්වාමීන් වහන්සේගේ ඒ භාවනා ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙනවා. ඒතර මෙන්න මේ විදියට හේතු ධර්ම සහ ඵල ධර්ම අතර තියෙන සම්බන්ධය අපි තේරුම් ගත්තම අපට උපකාර වෙනවා මේ හේතු ධර්ම සහ ඵල ධර්ම අතර සම්බන්ධයක් මිසක මේ ඵලය විඳින නিত্য පුද්ගලයෙක්, නিত্য සත්වයෙක් නැහැ, ආත්මයක් නැහැ. එහෙමනම් මේ ධර්මතා ටිකක් තියෙන්නේ මේ ප්‍රත්‍ය ධර්මත් වෙනස් වෙලා යන ධර්ම, ප්‍රත්‍යෝත්පන්න ධර්මත් වෙනස් වෙලා යන ධර්ම. මේ ධර්ම සියල්ලම අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි, දුක් ස්වභාවයෙන් යුක්තයි, අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ වලින් යුක්ත මේ ධර්ම සංකත ධර්ම දුක්ඛ ආර්ය සත්‍යයයි. ඒ දුකට හේතු වන పూర్ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි. ඒ දෙකේ නොපැවැත්ම නිරෝධය නිරෝධ ආර්ය සත්‍යයි. ඒ නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා පිළිපැදිය යුතු මාර්ගය මාර්ග ආර්ය සත්‍යයි කියලා වටහා ගන්නට පුළුවන්. මේ විදිහේ වටහා ගැනීම භාවනා ඥාන වශයෙන් තවදුරටත් දියුණු කරගත්තම ඒ පින්වතාට පුළුවන්කම ලැබෙනවා විපස්සනා ඥාන අනුපිළිවෙලින් මාර්ග ඥාන ඵල ඥාන උපදවා ගන්නට. ඉතින් අපි මේ සෑම සියලු දෙනෙකුන්ටමත් ආශිර්වාද කරනවා මේ විදිහේ ඊ타ත්ම වටින තමන්ගේ සම්මෝහය දුරු කර ගැනීම පිණිස කෙලෙස් දුරු කර ගැනීම පිණිස උපකාරවත් වෙන මේ පဋාණ ධර්මය හැදෑරීමට යෙදෙන්න සජ්ජායනාවට යෙදෙන්න ඒ විතරක් නෙවෙයි භාවනාමය වශයෙන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න උත්සාහවත් වෙන්න මේ සෑම සියලු දෙනෙකුන්ට මේ සඳහා හැම පහසු විහරණයක්ම සැලසේවා. ඊ타ත්ම පහසුවෙන් ඒ සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරගෙන චතුරාරි සත්‍ය අවබෝධය පිණිසම අපි මේ රැස් කරපු සෑම කුසලයක්මත් හේතු උපනිශ්‍රය වේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. ඉතින් අපට මේ විදියට දහම් කරුණු සාකච්ඡා කරන්නට අවස්ථාව ලැබුණේ සර්වඥ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණ නිසයි, ශ්‍රී සද්ධර්ම රත්නය ලෝකේ පහළ වුණ නිසයි, මහා සංඝ රත්නය ලෝකේ පහළ වුණ නිසයි. ඒ නිසා ඒකාන්ත වශයෙන්ම අපි මේ රැස් කරපු සෑම කුසල ධර්මයක්ම ත්‍රිවිධ රත්නයේට උතුම් උපහාර පූජාවක් බවට පත් වේවා. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මය මේ තාක් කාලයක් නිරුපද්‍රිතව සුරක්ෂිතව රැකගෙන පැමිණි පුරාණ ආචාර්ය උතුමන් වහන්සේලා සෑම සියලු දෙනෙකුටම ග්‍රන්ථ ආදී රචනා කරමින් ශාසනයට උර දෙන්නට යෙදුණු ලය දෙන්නට යෙදුණු ඒ සියලුම උතුමන් වහන්සේලාට නිවන් අවබෝධය පිණිසම හේතු උපනිශ්‍රය වේවා. ඒ වගේම අපට ධර්ම විනය උගන්වන්නට යෙදුණු ඒ වගේම අපිට පැවිද්ද උපසම්පදාව ලබා දෙන්නට යෙදුණු යම්තාක් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා වෙනමද ගුරු ස්වාමින් වහන්සේලා වෙනමද අනුග්‍රහ කරන්නට යෙදුණු යම්තාක් සත්පුරුෂ උතුමන් වහන්සේලා වෙනමද ඒ සෑම සියලු දෙනෙකුන්ටම නිවන් අවබෝධය පිණිසම හේතු උපනිශ්‍රය වේවා. මේ කුසලය අනුමෝදන් වෙන යම්තාක් දෙවිදේවතා පිරිසක් යම්තාක් සත්ව පිරිසක් වෙනවද ඒ සෑම සියලු දෙනෙකුන්ටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම සියතින් කරගත්තු කුසලයක් මෙන් අනුමෝදන් වෙන්නට ලැබේවා. මේ ශ්‍රී ලංකාද්වීප වාසී, පෘථුවිය වාසී, මේ සක්වල වාසී, අනන්ත සක්වල වාසී සියලුම සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සුවසේම ධර්මමාන මාර්ගය දියුණු කරමින් නිවන් අවබෝධ කරගන්නට හැමෝටම හැම පහසු විහරණයක්ම සැලසේවා.